නිවන්සප කියන වචනයෙන් මගේ වචනයකින් මම දේශනා කළොත් ඒක හරි નિરાයාසයේ ජීවත් වෙන්න පුළුවන් ස්ථානය. નિરાයාසයේ මිනිස්සෙට නොමිලේ ජීවත් වෙන්න පුළුවන් හොඳ අවස්ථාව. ඒ නොමිලේ ජීවත් වෙන ඥාන දර්ශනය තමයි මුලින්ම ලැබෙන්නේ. ඊළඟට ඒක වඩා දියුණු කරගත්තොත් තමන්ට අර සියලු දුක්ඛයන් වලින් නිදහස්ව ප්‍රහාණ සංඥාව දක්වාම දියුණු කරගෙන නිවන් දකින්න පුළුවන්. ඔය නිවන් පසක් කරගන්නවා කියන්නේ එකක් තමන් අවබෝධ කරගන්නවා කියන අර්ථේ. අනිත් එකේ නිවනේ කාරණා පහක් තියෙනවා. ගොඩක් අය එක පාට නිවන් දකින්නවා කියලා කිව්වට ඒ කාරණා පහ පිළිවෙලින් යනවා. සම්මුති නිවන, පරමාර්ථ නිවන, සමාධි නිවන, නිරෝධ නිවන, පහාන නිවන. නිවන් පහයි. ඒ පහේ පිළිවෙලින් යන්න ඕන. එක පාරට මේ පහත් වෙන්නේ නැහැ. මොනවද සම්මුති නිවන කියලා කියන්නේ? මුලින්ම සම්මුතියෙන් තමන්ගේ ප්‍රඥා මහිමෙන් තමන් නිවන කියන්නේ මොකද්ද කියලා හඳුනා ගන්න ඕන, තේරුම් කර ගන්න ඕන, වටහා ගන්න ඕන. එයාට ඊළඟට නිවන ගැන කතා කරන්න පුළුවන් හැකියාවකුත් නිවනේ තියෙන ස්වરૂපත් තමන්ට පේන්න දැනෙන්න පටන් ගන්නවා. සම්මුති නිවන. පරමාර්ථ නිවන කියලා කියනවා. ඒක පරමාර්ථයක් බවට පත් කර ගන්නවා. ඒ කියන්නේ ඈතින් තිබුණු දේ සමග තමන් එතෙන්ට ගමන් කරලා ඒ තැන අත්දකින්නවා වගේ තමන්ට ඥාන දර්ශනයක් වශයෙන් පමණක් තිබුණු ඒ නිවන කියන එක ස්වභාවය ආත්මීය කර ගන්නවා. ඒ කියන්නේ තමන් එතෙන්ට පරිවර්තනය වෙනවා. නිවනේ ස්වභාවයට තමන් හැඩගැහෙනවා. නිවනේ ස්වභාවයට හැඩගැහෙනවා. ඒක අපේ මනසට කරන්න පුළුවන් දෙයක්. දැන් ඔය ඉන්නේ සත්තු වර්ගයේ ඉන්නේ, කටුසු වර්ගයයි හැම ඉන්නේ. කොළපාට තැනකට ගියාම කොළපාට වෙනවා. රතු පාට තැනකට ගියාම රතු පාට වෙනවා. ඉතින් නිල් පාට තැනකට ගියාම එයා ඒ සතා නිල් පාට වෙනවා. ඒ වගේ අපේ මනසටත් පුළුවන් පරිවර්තනය වීමේ හැකියාවක් තියෙනවා. ඒ පරිවර්තනය වීම ඥාන දර්ශනයක් තුළින්ම පූර්ණ පරිවර්තනයක් වීමක් සිද්ධ වෙන්නේ. එතකොට ඒක පාරමාර්ථයක් බවට පත් වෙනවා. අන්න එයා තමයි අඳුනගන්නේ ලෝකෝත්තර සමාධිය. නිවන කියන එක පාරමාර්ථයක් වශයෙන් දැක්ක කෙනාට තමයි ලැබෙනවා. මොන සමාධියද ලැබෙන්නේ? ලෝකෝත්තර සමාධිය. සම්මා සමාධිය කියන්නේ ඒකට. දැන් අපි වඩන්නේ ලෞකික සමාධිය. නාහේ ළඟ හිත තියාගත්තත් වෙන කොහේ හරි හිත රඳවගත්තත් ඒ වැඩින්නේ මොකද්ද? ලෞකික සමාධිය. අරමුණක් ඔස්සේ සිතවිල්ලක් වඩනවා නම් ඒක ලෞකික සමාධියක්. නමුත් අපි ලෞකික සමාධි නරකයි කියලා කියනවද නැහැ. ලෞකික හොඳ සමාධි තියෙනවා. ඒක හොඳයි. හොඳ ප්‍රතිඵල තියෙනවා. හොඳයි. දෙඩ රෝග සුව වෙනවා. හිතේ සැනසීම ඇති වෙනවා. සංසුන් වෙනවා හිත. ඒ වගේ මේ හිතට ප්‍රීතිය සතුට ගෙන දෙනවා. හිතේ හොඳ ඒකාග්‍රතාවය ඇති වෙනවා. අධ්‍යාපන කටයුතු කරනවා නම් ඒව කරන්න පහසු වෙනවා. ඒ වගේ ගොඩාක් හොඳ දේවල් තියෙනවා. ඊළඟට අපිට ලැබෙන අර ලෝකෝත්තර සමාධිය කියන එක වැඩෙනවා. ඊට පස්සේ අන්න ලෝකෝත්තර සමාධිය වැඩුවොත් එයා එතන ඉඳලා ලෝකෝත්තර සමාධියෙන් එයා යනවා නිරෝධ නිවනට. සම්මුති නිවන, පරමාර්ථ නිවන. දැන් සමාධිය වැඩෙනකොට සමාධි නිවන, එයා ඒක සමාධියෙන් පුදුමාකාර සහනයක් සැනසෙල්ලක් ලබනවා. විශේෂයෙන් රහත් බව ලබන්න කැමති කෙනා ඒක තමයි වඩන්නේ. ඒක වැඩුවට පස්සේ එයාට දින ගණන් ඉන්න පුළුවන්. දින 7ක් විතර වුණත් එක දිගට මේ ලෝකෝත්තර සමාධියේ ඉන්න පුළුවන් මට්ටමට වැඩුවට පස්සේ යාපත් වෙනවා අර නිරෝධ නිවනට එනවා. ඒ කියන්නේ මේ ශරීරයෙන් නිරුද්ධ වෙලා හදවත ක්‍රියාත්මක වෙන්නේ නැති, හුස්ම ක්‍රියාත්මක වෙන්නේ නැති තත්ත්වයේ සමාධියක ඉන්න පුළුවන්. සම්පූර්ණයෙන් ඉවත් වෙලා යම්කිසි අරමුණක් ඇතුව, උත්තාන කර්මයක් ඇතුව, ඒ කියන්නේ නැගී සිටීමට අරමුණක් ඇතිව වාඩි වෙන්නේ එහෙමයි. මම මේ පින්ඳ පාතේ වැඩින්න දැන් අවදි වෙනවා කියලා අදහසින් සැතපෙනවා කියලා කියන්නේ සමාධිය සමග ඒකාත්මික වෙනවා. ඒක පුදුම දෙයක්. ඔය ලෞකික සමාධියන් ඔස්සේ කරන දෙයක් වගේ නෙමෙයි. ලෞකික සමාධියකින් ලොකු වීරයක් යදලා, ලොකු කැපවීමක් යදලා, ලොකු මහන්සියක් යදලා තත්මිටි කාලා කරන ලොකු දෙයක් තියෙන්නේ. නමුත් එහෙම දෙයක් නැහැ එතෙන්දී. එහෙම දෙයක් නැහැ. මේක හරිම සුවසේ ස්වභාවික ස්වභාවික සමාධියක්. ස්වභාවික සමාධියක්. ඒක පුදුමාකාර විදිහේ નિરાයාසී ගොඩනැගෙන හරිම සෞම්‍ය දෙයක්. අර වගේ පොරබදල ලබා ගන්න උවමනා දෙයක් නෙමෙයි. ලෞකික සමාධිය හරියට පොරබදල ලබා ගන්න ඕන. හරි වෙහෙස වෙලා ලබන්න ඕන. දත් මිටි කාගෙන භාවනා කරනවා. භාවනා කරනවා ඉතින් මෙතන භාවනා කරන්න කියපුවා ඉන්නවා. කොච්චර අමාරුද කියලා හිතනඳව ගන්න. හරි අමාරුයි. දැන් මේ සමාධිය වඩන සෞම්‍ය සමාධිය. මොකද එයාට ඒක අපහසු නෑ. අර පරමාර්ථ සත්‍ය දැකපු නිසා. එහෙම වඩලා වඩලා එයා නිරෝධ සමාපatti ළඟට පුරුදු කරන්න හැකියාව එයාට ලැබෙනවා. ඊළඟට තමයි රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ඒ අයට. අර ලෝකෝත්තර සමාධිය වඩන කාලය තුලදී තමයි ෂය වෙන්නේ සකුදාගාමීත්වයේ සංයෝජන, ඒ වගේ මනාගාමීත්වයේදී හමු වෙන සංයෝජන ටික නැති වෙලා ගිහිල්ලා අර අරිහත් ඵල සමාපත්තිය කියන නිරෝධ සමාපත්තිය කියන එක ලැබුවට පස්සේ තමයි රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ. රහතන් වහන්සේ කෙනෙකුට ඇරෙන්න මිහා කෙනෙක් කොහෙවත් පොතේ කියලා නැහැ නිරෝධ සමාපත්තිය ඉන්නවා කියලා. නිරෝධ සමාපත්තිය වැඩිනේ රහතන් වහන්සේ කෙනෙක් පමණයි. එතකොට මේ රහතන් වහන්සේ දවසට තුන් සැරයක් විතර වැඩ ඉන්නවලු. මේ නිරෝධ සමාපත්තියට සමවදීන අසුරු සැනක්වත් යන්නේ නැහැ. අදිෂ්ඨාන කර සැනින් සමවදිනවා. එහෙනම් තප්පරයක්වත් යන්නේ නැහැ. නමුත් ලෞකික ධ්‍යාන සමාධි වඩන නම් බොහොම මාරුයි. ඒ ධ්‍යානෙ පරිහිලා තිබුණොත් විනාඩි 30ක් විනාඩි 45ක් පැයක් විතර යනවා ඒ අදාළ සමාධිය ගොඩනැගෙන්න. නමුත් මේ සමාධියේ ගොඩනැගුණට පස්සේ ඥාන දර්ශනයක් බවට පත් වුණාට පස්සේ ස්වභාවික සත්‍යය අවබෝධ වුණාට පස්සේ ආර අසුරු සරණ කියන්නේ අදිෂ්ඨාන කර සැනේ ඒ සමාධිය සමග සම්බන්ධ වෙනවා. නිරෝධ සමාපත්තියට සම්බන්ධ වෙනවා. එහෙම නිරෝධ සමාපත්තියෙන් කාලය ගෙවමින් ලෝහිත පිණිස කටයුතු කරමින් දැන් කෙලෙස් නැහැනේ. අසහනයක් නැහැ. සහනයක් තියෙන කෙනෙක් තමයි මේ ලෝකෙ මේ ඔක්කොම මේ යුද්ධ ප්‍රශ්න ගැටලු ඔක්කොම හදාගන්නේ නේද? හඳන්නේ, වැළපෙන්නේ, දුක් වෙන්නේ, ඈ ඇලෙන්නේ, ගැටෙන්නේ මේ ඔක්කොම කරගන්නේ අසහනෙට. ඒක රහතන් වහන්සේට කිසිම දෙයක් නැහැ. ලැබපු දෙයක්ුත් නැහැ, ලබන්න දෙයක්ුත් නැහැ. එහෙම උමනයි කියලා අදහසකුත් නැහැ. හරි යැපීම පිණිස ක්‍රියා කරනවා. නමුත් උන්වහන්සේලා මේ ලෝකෙට අනිත් අයට කියන්නේ මේ ගෙවල් දොරවල් හදන්න නැතුව ඉන්න අය, ඉගෙන ගන්න නැතුව ඉන්න අය, රස්සා නොකර ඉන්න අය, එහෙම මොකුත් නැහැ. මේ ඕනම දෙයක් නොඇලීමේ මත පදනම් වෙලා කරන්න පුළුවන්. එහෙම නැතුව මේ අපේ මිනිසුන් තේරුම් ගත්ත මේ ප්‍රතික්ෂේපය නෙමේ රහතන් වහන්සේ කෙනෙක් ළඟ තියෙන්නේ. නොඇලීම කියන එක. ඒ නොඇලීම තුළ ඉඳගෙන ඕන තරම් ආරාම හදන්න පුළුවන්. ඕන තරම් සමාජ සේවාවල් කරන්න පුළුවන්. ඕන තරම් මහ මෙහෙවරල් කරන්න පුළුවන්. දැන් බලන්න කිසිම දෙයකට ඇලුනේ නැති මිහිඳු මහ රහතන් වහන්සේ මොන තරම් වැඩ කළාද? නිකන් හිටියද? දැන් ඔබට ඇලීමෙන් දැඩි සුස්නාවකින් වැඩ කරන කෙනෙකුට උනත් ඒ වැඩ ටික කරන්න පුළුවන්. එච්චර වැඩ කරන්න බෑ. එච්චර වැඩ කරන්න බෑ. ඒ නිසා මේ වැඩ නොකර ඉන්නවයි කියන එකවත් ප්‍රතික්ෂේප කරනවයි කියන එකක් නෙමෙයි නොඇලීම කියලා කියන්නේ වෙනම කාරණයක්. ලෝක අපේ මේ බෞද්ධ සමාජයේ ඉන්න මේ නිවන් මඟ මේ ගමන් කරන්න යන ඕනම කෙනෙක් තේරුම් කරගන්න ඕන මේ කවුරුත් තේරුම් කරගෙන ඉන්න පිළිගුල් කිරීම ප්‍රතික්ෂේප කිරීම නන් නෙමෙයි නොඇලීම කියලා කියන්නේ. ඊළඟට මේ නොඇලීමේ ගුණයින් මේ ලෝහිත පිණස වැඩ කටයුතු කරන මේ උතුම් උත්තමයන් වහන්සේ යම් දවසකදී උන්වහන්සේට දැම්මම මගේ සේවාවන් කළා මට ඇති කියලා හිතෙනවා. හිතුණට පස්සේ මොකද කරන්නේ? අන්න පහාන නිවන කියන එකට එනවා. පහාන නිවන කියන එකට එනවා. පහාන සංඥාවෙන් නිවන් දකින්න කල්පනා. කොහොමද පහාන සංඥාවෙන් නිවන් දකින්නේ? මම නැවත අවදි වෙන්නේ නැත කියලා අනිත් අයට දැනුම් දීලා වහන්සේ සමාධියට සමාදින්න. පහනක් නෙව්වහම නිවි ගියාසේ. එතන මේ දැල්වෙන හිතනේ මේක මේ පවත්තගෙන ඉන්නේ. මේ හිත වෙදරින් නිරුද්ධ වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේ ශරීරයට මොකද වෙන්නේ? මේක දරකඩක් වගේ. ඇත්තයක් නෑ. දරකඩක් වගේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ශරීරයයි සීතල වෙන්නේ යම් වෙලාවක් යනවනේ. මේ හිත උනත් නිරුද්ධ වෙලා ගියා සාමාන්‍ය කෙනෙක් මලත් උෂ්ණත්වයේම කෙන කාලයක් යනවා. ඒක තමයි අර බුදුරජාණන් වහන්සේගේ පිරුණම් මංචකේදී අර පෙන්නන්නේ කකුල් දෙකේ ඇඟිලි දෙක එක සමානට තිබිලා ඒක ඇඟිල්ලක කකුල පහලට වැටුණා. උන්වහන්සේ මේ ශරීරය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණාට පස්සේ කොහොමද ශරීර උණුසුම තීද්දි එහෙම කරන්නේ නැහැ. එයා පිරුණම් පෑවා කියලා දැල්වීමක් කරන්නේ නැහැ. මේ ආදාහන කටයුත්තක් කරන්නේ නැහැ. ශරීර උණුසුම තීද්දි ඒ නිසා අර අධිෂ්ඨානයේ බලයෙන් එවත ආවිදි වෙන්න අරමුණක් කොහෙවත් තියෙලා නැහැ. පහනක් නිවුවා වගේ හිත නිවාග හිත නිවල දානවා. ඊට පස්සේ මේ විඥානය ආයි සසර කොහෙවත් උපදින්නේ. ආයි කොහෙවත් උපදින්නේ. එතකොට දැන් සමහර ආගම් වලින් කියනවා අපිට උපතක් නැහැ, මො බොරු වෝවා මේ උපතක් නැහැ, ඕ බොරු දේවල් කියලා. එහෙම කිව්වයි කියලා එහෙම ආගම්වල හිටියයි කියලා එහෙම දෘෂ්ටියක් දරුවයි කියලා නූපදී ඉන්නේ. එහෙම නූපදී ඉන්න නම් එයාට මේ ලෝභ ද්වේෂ මෝහ නැති වෙනවා. ඒව ඇහැයි කියලා පදනම් හදාගත්තට එහෙම වෙන්නේ නැහැ. එහෙම පදනම් හදාගත්තට වෙන්නේ ලෝක විද්‍යාත්මක සත්‍යයක් තියෙනවා. ඒ විද්‍යාත්මක සත්‍යය තමයි හැම මිනිසෙකුටම බලපාන්නේ. තෙන් සමහර අය ස්වර්ගය යනවායි කියලා හිතන් ඉන්න සමහර අය මෙතනින් ඉවරයි කියලා හිතනවා. සමහර අය සංසාරේ මේ විදියට සැරිසරාසරා යනවා කියලා හිතනවා. ඔය මොනවා හිතුවත් තථාගත දර්ශනය තමයි ඇත්ත. තථාගත දර්ශනය තමයි ඇත්ත. ඒක එක්කෙනාට හිතන දේවල් නෙමෙයි සත්‍ය. ඒකට තත්තාකාරය කියලා කියන්නේ පවතින ස්වභාවය. එතකොට පවතින ස්වභාවය දකින්න පුළුවන් මේ ස්වභාවික ඥාන දර්ශනයේට තේරුම් කරගන්න පුළුවන්. දැන් අපි ශරීරයේ හැටියට අපි සලකනවා අසකලනාසී දිය ශරීරේ. ඒ ටිකට අපි කියනවා කොමකතු කරලා මේ මම ඉන්නේ කියලා. ඇත්තට මේ ශරීරය මම ඉන්නේ කියලා කල්පනා කළත් ඒ මමත්වය කියලා අපි සංකේතවත් කරන්නේ ඇත්තටම හිතට. එන දෙයකට නෙමෙයි. හිතට තමයි කියන්නේ. හිතට තමයි දැනෙන්නේ. මේ අතකට රිදෙන්නේ නැහැ. අතකට රිදෙන ස්වභාවය එක විදියක්, හිතර රිදෙන ස්වභාවය තව විදියක්. මිනිසුන්ට ගැටලු ඇති කරවන්නේ ඇඟට රිදෙන ස්වභාවයෙන් නෙමෙයි හිතට රිදෙන ස්වභාවයෙන්. හිතෙන් තමයි මිනිස්සයා ගැටලු ඇති කරගන්නේ. එහෙමනම් මේ හිත කියන්නේ කුමන්ද කියලා තේරුම් කරගන්න තමයි මේ මොහොතට ඇවිල්ලා තියෙන්නේ. අපි හිත හැඩගස්සනවා නෙමෙයි කරන්න ඕන. අපි එක එක විදිහට ජීවිතේ පුරාම හිත හැඩගස්වලස්ස ජීවත් වුණා. අපිට පුළුවන් නම් මේ හිත හැඩගස්වන එකෙන් නිදහස් වෙන්න. හැඩගස්වන එකෙන් නිදහස් වෙන්න පුළුවන් නම් අපි ස්වභාවික හැඩයකටපත් වෙනවා. දැන් එතකොට දැන් තේරුමක් හැටියට ඔබ මේ කියන වචනේ ගත්තා නම් ඒ හැම තේරුමක්ම වැරදි. විශේෂ කාරණයක්. තේරුමක් හැටියට ගත්තනම් ඒ ගත්ත හැම තේරුමක්ම වැරදි. දැන් අපි මේ දේශනාවල් කරා. ඒ දේශනාවල් වල යම්කිසි අරමුණක් හැටියට යම්කිසි පදනමක් ගන්නවා. අහලා මේක මේමයි කියලා පදනමක් ගන්නවා. අපි කියනවා ඔය හැම පදනමක්ම වැරදි. ඇයි මේ හැම පදනමක්ම වැරදි කියන්නේ? වැරදි නිසා. දැන් එහෙමනම් වැරදිලා හරි මේ දේශනාවල් අහලා පදනමක හිටියනම් ඒ පදනම වැරදි. ඕක ඉතින් හරියටම තේරුණා. මේ ඒක හරියටම තේරෙනවා ඉතින් යථාභෝධය සිද්ධ වෙන දවසට. අනේ ඇත්තට මම මෙතෙක් කාලයක් මේ හරි කියලා හිතාගෙන හිටියු පදනම් වලත් කොච්චර වැරදි අඩුපාඩුද. ඒක නම් නේ යොදන්නේ නේ. ඒක නම් යොදන්නේ. එතකොට අපි මොන පදනමක හිටියත් ඒ හැම පදනමක්ම වැරදි. දැන් වෙන තැන් වලින් ආගම් දහම් අහලා ධර්ම දේශනා අහලා ගත්ත පදනම් ටිකක් වැරදි. මෙතනින් අපි කියන දේශනාවක් අහලා ඉවරලා ඔබ ගත්තනම් පදනම ඒකත් වැරදි. ඇයි වැරදි වෙන්නේ කොතෙන්ටද? සම්මුතිය නම් හරියෙන්න පුළුවන්. සම්මුතියට ගැළපෙන විදිහට බැලුවාම සම්මුති කාරණයකට හරියෙන්නත් පුළුවන්. වැරදි වෙන්නත් පුළුවන් ඒ පදනම. මේක බොහොම ගැඹුරු කාරණයක්. ඒ සම්මුති පදනමක් නෙමෙයි. ඈ දැන් සම්මුති පදනම් කියලා කියන්නේ එක සම්මුතියක් එක පිරිසකට හොඳ දෙයක්. තව සම්මුතියක් ඒ සම්මුතිය තව කෙනෙකුට වැරදි දෙයක්. ඒකනේ සම්මුතිය කියලා කියන්නේ සම්මුතිය. පරමාර්ථයට ඕ පරමාර්ථයට එහෙම නෙමෙයි. පදනමක් කියන්නේ හැම දෙයක්ම මොකද්ද? සම්මා සංකල්ප. සංකල්ප ඇතේ සම්මා දිට්ඨික වෙන්න ඕන. සම්මා දිට්ඨික වෙන්න. එතකොට එයාට පදනම් නැහැ. ඒ පදනම් නැහැ. එතකොට කිසිම පදනමක මා නොසිටිය යුතුයි කියන පදනමේ යමෙක් සිට ගන්න සිටියොත් ඔව් ඉතාම නරක කෙනෙක් බවට පත් වෙනවා. එහෙම හිටියොත් එහෙම මං කිසිම පදනමක් නැහැ. මේක මොකක්වත් පදනමක් ගන්න තියෙන දෙයක් නෙමෙයි. අපි ඔක්කොම පදනම් නැතුව ඉන්න ඕන කියලා හිතුවොත් එහෙම එයා හරිම අර පදනමක ඉන්න මිනිස්සුෙකුට වඩා නරක කෙනෙක් වෙනවා. ඈ එතකොට මේ කියන දේ හරිම සාධාරණ යථාර්ථයක් මේ කියන්නේ. කිසිම පදනමකට ඔබ නොයා යුතුයි කියලා මා ඔබට පදනමක් දුන්නොත් ඒකත් පදනමක් නේ. ඒක තේරුම් කරගන්න. ඒ කියන්නේ සංගුණ විද්‍යාව කියන්නේ ඕකයි. සංගුණ ධර්මතාව කියන්නේ ඕකයි. සංගුණ ධර්මතාව කියන්නේ ඕකයි. එහෙමනම් Taman තේරුම් කරගන්න ඕන මේ Tamanට Tamanම රැවටෙන දේවල්. ඒ නිසා ඔය මේ ධර්මය අපේ උනත් පිළිගන්නේ නැති කාලෙදි කෙනෙකුට හරිම තර්කානුකූලව ධර්මයේ කියා දෙන්න පුළුවන්. මොකද එයා බලන්නේ නිතරම විමර්ශන බුද්ධිය කියන්නේ පිළිගන්නේ නැහැ කියන එකේ අර්ථය ඒක. පිළිගත්තට පස්සේ මොකද වෙන්නේ? කියන ඕන දෙයක් හරි. කියන පදනම දෙනවා. හරි දෙයක් වෙන්න කි කියන්නේ එයා වැඩි අහන්න දෙයක් නැහැ. ඉතින් ආමතුරු හරි දේවල් නේ කියන්නේ. හරි දෙයක් කියන කිසිම උමනාවකින් අහන්නේ නැහැ. හරිද? ඒ නිසා වැරදි කියලා යන එක එකත් එකින් හොදයි. එතකොට එයා නිතරම බලනු මොකද්ද මේ හම්බවෙච්ච වැරද්ද කියලා බලාගෙන ඉන්නවා අහන්න. එතකොට මේ මනුස්ස ටික ටික හරි හරි කියලා පිළිගත්තොත් අර වක්කලි වගේ තමයි. හරිනේ. දැන් ආනන්දහාමුදුරන්ට උනත් උනායි. උන්වහන්සේ නම් ඉතින් අරිහත් භාවයට පත්ුන්නේ නැහැ. පත්ුනේ නැත්තේ හාමුදුරන්ගේ උපස්ථාන කටයුතු පිළිබඳව අවධානයෙන් කටයුතු කරනවා. අනික රහතන් වහන්සේ නමක් බුදුහාමුදුරන්ගේ උපස්ථායක ආනන්ද වහන්සේ හැටියට ගන්නෑ. කෙටියෙන්ම කියතොත් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙකුට පාත්‍රයවත් දෙන්න හැලු සෝදාන. ඒක දෙන්නේ නැත්තේ ගෞරවයෙන්. සමහර නෝල්ලයි ඉන්නේ මගේ මහත්තයර දෙන්නේ නැහැ නේ තමන්ගේ පිංගාන සෝදන්නේ. ඒක එක්තරා විදිහක ගෞරවයක් හැටියට. මහත්තයගේ පිංගාන අරගෙන එහෙම නෝල්ලා කලාතුරකින් ඉන්නේ දැන් ඒ වටීට වඩා ලෝක වෙනස් වීගෙන යනවා. නමුත් ඒ සම්ප්‍රදාය ඒව උතුම් කටයුතු එහෙම සම්ප්‍රදායක් තියෙන විශිෂ්ට සංස්කෘතියන් තුල හොඳ සංස්කෘතියන් තුල තියෙනවා. ඊළඟට ඒ නිසයි අරිහත්ත්වයට පාත්‍ර වෙන කටයුතු කරේ නැත්තේ. පසුව තමයි අරිහත් භූමිය කියන එක පාත්‍ර වෙන ආනන්දහාමුදුරන් වහන්සේ කටයුතු කළේ. ඉතින් අපේ පින්නතුන්ට නිහි ජීවිතයක ඉඳලා ලබන්න පුළුවන් මාර්ගඵල තුනක්ම තීති. ඒ තුනක්ම නැති වුණත් එකක් දැක ගන්න පුළුවන් නන්නේ. සතර අපායට නොයන මට්ටමද දැක ගන්න පුළුවන් නම් ඒක හොඳයි. ඉතින් ප්‍රඥාවන්තව ධර්ම ශ්‍රවණය කළා ප්‍රඥාවන්තව ඒ ධර්ම ගවේෂණය කරලා නුවණින් සම්පූර්ණයෙන් අපි අත්දකින්න ඕන අපි ළඟ තියෙන සක්කාය දිට්ඨිය. බලාගෙන ඉන්නව අහන්න. එතකොට මේ මනුස්ස ටික ටික හරි කියලා පිළිගත්තොත් අර වක්කලි වගේ තමයි. හරිනේ. දැන් ආනන්දහාමුදුරන්ට උනත් උනායි. උන්වහන්සේ නම් ඉතින් අරිහත් භාවයට පත්ුන්නේ නැහැ. පත්ුනේ නැත්තේ හාමුදුරන්ගේ උපස්ථාන කටයුතු පිළිබඳව අවධානයෙන් කටයුතු කරනවා. අනික රහතන් වහන්සේ නමක් බුදුහාමුදුරන්ගේ උපස්ථායකයන් වහන්සේ හැටියට ගන්නෑ. කෙටියෙන්ම කියතොත් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙකුට පාත්‍රයවත් දෙන්න හැලු සූදාන. ඒක දෙන්න ඇත්තේ ගෞරවයේ. සමහර නෝලයින් මගේ මහත්තයර දෙන්නේ නැහැ නේ තමන් ඉතිං ගන්න සූදාන්නේ. ඒක එක්තරා විදිහක ගෞරවයක් හැටියට කළක. මහත්තයෙක් ඉතිං ගන්න අරගෙන එහෙම නෝල්ලා කලාතුරකින් ඉන්නේ දැන් නෑ. දැන් ඒක ඊට වඩා ලෝක වෙනස් වීගෙන යනවා. නමුත් ඒ සම්ප්‍රදාය ඒ උතුම් කටයුතු ඈ ඈ එහෙම සම්ප්‍රදායක් තියෙන විශිෂ්ට සංස්කෘතියන් තුල හොඳ සංස්කෘතියන් තුල තියෙනවා. ඊළඟට ඒ නිසයි අරිහත්ත්වයට පාත්‍ර වෙන කටයුතු කරේ නැත්තේ. පසුව තමයි අරිහත් භූමිය කියන එකට පාත්‍ර වෙන ආනන්දහාමුදුරන් වහන්සේ කටයුතු කළේ. ඉතින් අපේ පින්නතුන්ට ගිහි ජීවිතයක ඉඳලා ලබන්න පුළුවන් මාර්ගඵල තුනක්ම තියෙති. ඒ තුනක්ම නැති වුණත් එකක් දැක ගන්න පුළුවන් නන්නේ සතර අපායට නොයෙදෙන මට්ටමද දැක ගන්න පුළුවන් නම් ඒක හොඳයි. ඉතින් ප්‍රඥාවන්තව ධර්ම ශ්‍රවණය කළා, ප්‍රඥාවන්තව ඒ ධර්ම ගවේෂණය කරලා නුවණින් සම්පූර්ණයෙන් අපි අත්දකින්න ඕන අපි ළඟ තියෙන සක්කාය දිට්ඨිය.